Sri Lanka. ඒක යදේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයේ Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරි ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, අද 2018 දෙසැම්බර් මාසේ 28 සිකුරාදා. නව ශ්‍රී ලංකේට හරිම විදියට නම් ග්‍රීෂ්ම කාලය උනත් නත්තල් උදා උනේ නම් දක්ෂිණ ධ්‍රුවයෙන් හමාගෙන එන සීතල සුළං රැලි එක්ක. අද නම් සීතලක් දැනෙන්නේ නැහැ, තරමක උණුසුම් වාතාවරණයක් තියෙන්නේ. ඉතින් පුරුදු විදියට මෞබිමේ තොරතුරු, ඒ වගේම ඔබේ මතකයේ තියෙන මිහිරි ගීත ඇතුළත් සී සරි ලංකා අලුත්ම කලබක් එක්ක Planet FM වාරලිය ඔස්සේ අදත් ඔබේ නිවහනට ගොඩ වැදෙන්නේ හද පිරුණු සෙනෙහසින් ආදරෙන්. ඔබ දකින්න ඇති අද සී සරි ලංකා විශේෂයෙන්ම වෙන් වෙන්නේ මෞබිමේ සර්වෝදය ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය විඤ්ඤා ආර්යරත්න මහතා සමග මහින්ද පවත්වන සාකච්ඡාවක් ඔබ වෙත ගෙන එන්න. අපිට අලුත් අවුරුද්ද කිව්වා මතක් වෙන්නේ අප්‍රේල් මාසයට එළඹෙන සිංහල අලුත් අවුරුද්ද උනත් බටහිර දිනදර්ශනය අනුව ඉදිනෙදා වැඩකටයුතු වල යෙදෙන අපි හැම දිනාටම ජනවාරි 1 අතාරින්න බෑ. අපි පුරුද්දක් විදියට ගේ දොර අස්පස් කරලා පරණ දිනදර්ශනය ගලවලා අලුත් දිනදර්ශනයක් එල්ලනවා. ඒ විතරක් නෙමෙයි, කිරිබත් උයලා සිංහල අලුත් අවුරුද්ද තරමටම නැති උනත් යම් තරමකට ලබන අලුත් අවුරුද්ද පිළිගන්න අපි පුරුදු වෙලා ඉන්නවා. දෙසැම්බර් 31 වෙනිදාට ගෙවුණු වසර දිහා හැරිලා බැලුවොත් අපිට පේනවා අපි වසර තුල කරන්න සැලසුම් කරපු වැඩවලින් කොපමණ ප්‍රමාණයක්ද කරගන්න පුළුවන් උනේ කියලා. ගෙවුණු වසරේ සිදුණු අතපසුවීම්, වැරදීම් ගැන නැවත නැවත කල්පනා කරමින් දුක් වෙමින් ඉන්නේ නැතුව ඒ අත්දැකීම් වලින් අනාගතය ආලෝකමත් කරගන්න උත්සාහ කරන එකත් වැදගත්. අපි හැමදෙනාම හිතට ගනිමු ලබන වසර සඳහා අලුත් සැලැස්මක් හදාගන්න. ලබන අලුත් අවුරුද්දේ අපි අද ඉන්නවට වඩා යම් දියුණුවක් ලබා ගන්නත් උත්සාහ කරමු. ආර්ථික දියුණුව වගේම ආධ්‍යාත්මික දියුණුවත් ලබා ගන්න බලමු. ලද දෙයින් සතුටු වෙන ගමන් ජීවිතයේ දියුණුව වෙනුවෙන් අවශ්‍ය කැපකිරීම් කරන්නටත් හිතට ගනිමු. තමන්ගේ දියුණුව වගේම සමාජයේ දියුණුවටත් යම් කැපකිරීමක් කරන්න පුළුවන් නම් එය හොඳ ගුණාංගයක්. අපි හැමදාම ගිය පුරුදු ගමන පරණ පුරුදු විදියටම පරණ පාරෙන්ම යන්න හිතන්නේ නැතුව අලුත් සිතුවිලි, අලුත් ප්‍රාර්ථනා එක්ක අලුත් මාර්ගයක යන්න අදිෂ්ඨාන කරගනිමු. එහෙම වුණොත් ලබන වර්ෂය සුභ වර්ෂයක් වෙනවා ඒකාන්තයි. ඉතින් කතා කළා වැඩිද කියලාත් හිතෙනවා. කොහොම වුණත් ලබන නවවසර වෙනුවෙන් මේ සුභ පැතුම් සමගින් මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි. අහලා බලන්න මధుර ගීතයක්.
වර්ණ හිදු තිරණින් සප්පස්වර රැඳේව සප්ත කිරින් හිදු රින විත මුලුලෝ අගියක් වේවා සප්ත වර්ණ හිදු කිරණින් සප්පස්වර රැඳේව සප්ත කිරින් හිදු රින විත මුලුලෝ අගියක් වේවා යකට කිරණ විදාහිරු අහසේ හිමෙහෙවා එකිනෙක මල් විකසිතෙහි ලොව මල් උයනක් වේවා රිද්මයකට කිරණ විදාහිරු අහසේ හිමෙහෙවා එකිනෙක මල් විකසිතෙහි ලොව මල් උයනක් වේවා සප්ත වර්ණ හිරු කිරණින් සප්පස්වර රැඳේවා සප්ත කිරින් ඉදු වෙන විට මුළුලෝ අගියක් වේවා සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැඳේවා සප්ත කිරින් ඉදු වෙන විට මුළුලෝ අගියක් වේවා හැම තැන පෑදී මිහි තලයම නැලවේවා දුක්පීඩා හැම තේදී ජීවන මඟ සැරසේවා රිද්මය හැම තැන පෑදී මිහි තලයම නැලවේවා දුක්පීඩා හැම තේදී ජීවන මඟ සැරසේවා සත්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැඳේවා සප්ත කිරින් හිරු එන විට මුළුලෝ අගියක් වේවා සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැඳේවා සප්ත කිරින් හිරු එන විට මුළුලෝ අගියක් වේවා
අයිබෝහන් හිතවත් සහෝදර අසන්නනි, අද ශ්‍රී ලංකා වැඩසටහන තුළින් පසුගිය මාස දෙක මුළුල්ලේ ශ්‍රී ලංකාවේ දිගහැරෙන දේශපාලන වෙනස්වීම් පිළිබඳ නවතම තොරතුරු ඔබ වෙත ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. සමහර විට ඔබ දකින්නට ඇති ජාතික ජනතා ව්‍යාපාරය නමින් නව දේශපාලන බලවේගයක බිහිවීමක් පිළිබඳ තොරතුරු සමහර මාධ්‍යවල පළවෙලා තිබුණා. එසඳා මූලිකත්වය ගෙන තිබුණේ මීට වසර 60කට පමණ පෙර සිටම මේ දක්වාම ක්‍රියාන්විත ඉතිහාසයකට හිමිකම් කියන සර්වෝදය සංවිධානයේ වර්තමාන සභාපති වෛද්‍ය විඤ්ඤා ආරියරත මහතා, විනිවිද පදනම ආයතනයේ නිර්මාතෘ නාගානන්ද කොඩිතොක්කු මහතා සහ ඒකාබද්ධ වෘත්තීය වේදීන්ගේ ව්‍යාපාරය. අද අපි මුලින් සඳහන් කළ පරිදි බලාපොරොත්තු වන්නේ සර්වෝදය ව්‍යාපාරයේ සභාපතිවරයා වන වෛද්‍ය විඤ්ඤා ආරියරත් මහතා සමග පිළිසඳරක යෙදෙන්න. එතින් ඒ සඳහා අපි ඒ මහතා සමග දැන් සම්බන්ධ වී සිටිනවා. ආයිබුවන් වෛද්‍ය විඤ්ඤා ආරියරත් මහතා, ආයිබුවන්.
ආයිබුවන් මහින්ද.
ඉතින් අද මේ එකතු වෙලා තියෙන්නේ නවසිරන්ත ප්‍ර සංවිධානය මගින් ප්‍රචාරය කරන සීසර ලංකා ගුවන්විදුලි සේවය වෙනුවෙන්. අතින් අපි මේ අවස්ථාවේදී ඒ ගුවන්විදුලි සේවය වෙනුවෙන් ඔබව ඉතා ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔබත් සමග අද මේ පිළිසඳට හේතු පාදකුණේ දැනට දින කීපයකට පෙර ප්‍රවෘත්ති වාර්තා කීපයක පළ වුණා. ශ්‍රී ලංකා දේශපාලන තලයේ තුන්වන බලවේගයක් නිර්මාණය කිරීම සඳහා ඔබගේ සහභාගීත්වයෙන් මම හිතන්නේ දේශෝය ව්‍යාපාරය සමග තවත් සිවිල් සංවිධාන කීපයක් සංවිධානය වෙනවා කියලා. ඉතින් අපිට අපි එතනින් මේ අද අපේ පිළිසඳර පටන් ගන්න ඕනේ. මොකක්ද මේ වෙන විපර්යාසය?
හොඳට බලමින්ම මහින්ද මම මේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන් රට ආදරය කරන මේ රටේම ඉපදිලා දැනට විවිධ හේතුන් නිසා ලොව පුරා විසිරලා ඉන්න ශ්‍රී ලාංකිකයන් ලංකාව ගැන අපි රට ගැන දක්වන උනන්දුව එහි සංවර්ධනය සාමය සඳහා කරන කැපවීම අපි ගොඩක් අගය කරනවා. මම එතනින් පටන් ගන්න කැමති. විශේෂයෙන්ම උප සංවිධානය මම හිතන්නේ ඔබ විශාල වැඩ කොටසක් නවසීලන්තේ කරනවා මේ ජාතික සංහිඳියාව ඇති කරන්නේ වගේම මානව හිමිකම් සුරකින්න මේ වගේ කටයුතු ගොඩක් ඔබ සංවිධානය විසින් කරන බව මම දැනගත්තා. ඉතින් පළමුවෙන්ම සර්වෝදි ව්‍යාපාරයේ සභාපතිවරයා හැටියට මම කැමති මේ ජාතික ජනතා ව්‍යාපාරයට ඒක අපි ගොඩනගන්නට පසුබිම් වෙච්ච කාරණා සිතින් සඳහන් කරන්නට. දැන් මා නියෝජනය කරන සර්වෝදි ව්‍යාපාරයේ දේශෝදය ව්‍යාපාරය කියලා අපි හඳුන්වන වැඩපිළිවෙල පසුගිය වසර 20ක පමණ කාලයක ඉඳලා අපි උත්සාහ ගත්තේ මේ සංවර්ධන ප්‍රවේශයකින් සර්වෝදය වසර 60ක් කරගෙන ආපු මේ වැඩපිළිවෙලේ විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන මේ පාලන ක්‍රමයේ වෙනසක්, විශේෂයෙන්ම ගම දක්වාම බලය විමධ්‍යගත වුණු, ඒ වගේම උපරිම මට්ටමට ජනතා සහභාගීත්වය සහතික වෙන, ඒ වගේම ජනතා පරමාධිපත්‍යය කියන එක අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකින් යම් පිරිසකට පවරලා ඊට පස්සේ ජනතාව ඒකෙන් ඈත් වෙලා ඉන්නවා වෙනුවට සක්‍රීයව පුරවැසියන් හැටියට දායක වෙන, නිරන්තරයෙන්ම අපි පත් කරලා යවන මේ මහජන නියෝජිතයෝ ජනතාවට වග කියන තත්ත්වයට පත් කරන නව සමාජ ක්‍රමයක්, නව ආර්ථික ක්‍රමයක්, නව දේශපාලන ක්‍රමයක් ගොඩනගන්න තමයි, ඒකට මූලිකත්වය ගන්න තමයි දේශෝදය වැඩසටහන දියත් කරේ. ඒ වගේම අපි පසුගිය මාස කීපෙදි දැක්වා අපි නිදහස ලබලා අවුරුදු 70ක් සම්පූර්ණ කරා මේ වර්ෂයේදී 2018දී අපි දැක්කා මේ ක්‍රමයේ තියෙන පරිහානිය. ඒක කූට ප්‍රාප්තියකට පැමිණියා පසුගිය මාස 2-3 තුළදී අපි දුටු මේ දේශපාලන ක්ෂේත්‍රයේ අර්බුදයත් එක්ක. එතකොට අපි විශේෂයෙන්ම සංවර්ධන ක්ෂේත්‍රයේ ජනතාවත් එක්කම වැඩ කරන ජනතාවගේ සහභාගීත්වයෙන් ඔවුන්ගේ මූලික මානසික අවශ්‍යතා සම්පූර්ණ කරන්න දැඩි ලෙස වෙහෙස වෙන ස්වේච්ඡා ව්‍යාපාරයක් හැටියට අපිට පිනී ගියා මේ වැඩසටහන්. අපි කොච්චර දුරකට ක්‍රියාත්මක කළත් තමත් ඒ අවශ්‍යතාවය තියෙනවා. අපි ඒවා ශක්තිමත්ව ඉදිරියට ගෙන යන අතරේ මේ ආර්ථික සහ දේශපාලන ක්‍රමය අපේ රටට ගැලපෙන්නේ නැහැ. මේ පක්ෂ දේශපාලන ක්‍රමය ගැලපෙන්නේ නැහැ. අපිට විකල්ප ක්‍රමයක් හොයා ගත යුතුමයි. එහෙම නැතුව මේ රටට තව දුරටත් ඉස්සරහට යන්න බෑ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම සිවිල් සංවිධාන හැටියට, ජනතා ව්‍යාපාර හැටියට විසිරලා ඉන්න ඒ සංවිධාන කීපයක් මේ පිළිබඳව පසුගිය මාසේ අවුරුදු එකහමාරෙම සාකච්ඡා කරා. අපිට පුළුවන් පොදු වේදිකාවක් නිර්මාණය කරන්න. දේශපාලන පක්ෂයක් නෙවෙයි අපි අදහස් කරන්නේ, නැහැ කිසිසේත්ම ජාතික ජනතා ව්‍යාපාරයේ දේශපාලන පක්ෂයක් හැටියට ව්‍යාපාරින්චි කරලා ඉදිරියට ගෙනියන්න. මම ඒ පිළිබඳව පසු විස්තර කරන්නම් අපි මොන විදිහේ ක්‍රමවේදයක්ද පාවිච්චි කරන්නේ කියන එක. නමුත් අපි උත්සාහ ගත්තේ විශේෂයෙන්ම රටට ආදරය කරන, රටට සේවයක් කරපු පක්ෂ දේශපාලනයට කිසිසේත්ම සම්බන්ධ නොවුණු සමාජ නායකයින්, ප්‍රජා නායකයින්, වෘත්තිකයින්, ව්‍යාපාරිකයින්, ඒ වගේම ආගමික නායකයින්, විශ්වවිද්‍යාල කටිකාචාර්යවරුන්, ආචාර්යවරුන්, මහාචාර්යවරුන් මේ සියලු දෙනාගෙන එම සහභාගී වෙන්න පුළුවන් පොදු වේදිකාවක් නිර්මාණය කරන්න. ඒ තුළින් අපිට පුළුවන් විශේෂයෙන්ම කාරණා තුනකට ඍජුව මැදිහත් වෙන්න. පළවෙනි එක තමයි අපිට විකල්ප ආර්ථික සහ දේශපාලන ක්‍රමයක් මේ රටට නිර්මාණය කරන්න අපිට කටිකාවතක් ආරම්භ කළා. පැහැදිලිවම අපේ තියෙන අත්දැකීම්ත් එකතු කළා. මොකද මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙච්ච පුද්ගලින් සහ සංවිධානවලට විශාල අත්දැකීම් සමුදායක් තියෙනවා. මොනවද ප්‍රජා මට්ටමේ, ප්‍රාදේශීය මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ ආර්ථික අවස්ථා නිර්මාණය කරන්න උන්ට හොඳ අත්දැකීම් තියෙනවා. ඒ වගේම ව්‍යාපාරික වෙනවා රටට ආදරය කරන, පරිසරයට ආදරය කරන, ඉතාම දැහැමිව ව්‍යාපාර පටන් අරගෙන විශාල සංඛ්‍යාවකට, සිය දහස් ගණනකට රැකියා දීලා පුළුවන් තරම් මේ රටේ තරුණයින් පිටරටට ඇදී යාම බලක්වලා හොඳ අවස්ථා නිර්මාණය කරපු ව්‍යාපාරිකයින් උදාහරණයකට මේ සියලු දෙනාගේම අත්දැකීම් අපිට ගොනු කළා. අපිට පුළුවන් රටක ජාතික සැලැස්මක් ඉදිරිපත් කරන්න. එතකොට විවිධ සංවිධාන දැනටමත් විවිධ ක්ෂේත්‍රයන්ගේ ඔවුන්ට සමස්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ සියලු ක්ෂේත්‍රයන් ආවරණය වෙන විදිහට සැලසුම් හදන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ, හදන්නත් බැහැ. නමුත් ඔවුන්ගේ ක්ෂේත්‍රයෙන් හදපු යම් යම් ප්‍රතිපත්ති මාලාවන් නිර්දේශයන් මේවා එකතු කරන අපිට මේ පොදු වේදිකාවෙන් පුළුවන් ද ජාතික න්‍යායපත්‍රයක් මාර්ග සැලැස්මක් රටට ඉදිරිපත් කරන්න ඉදිරි අවුරුදු 10 තුල අපිට මොන විදිහ මාර්ගයකද මේ රට මේ අර්බුදෙන් බේර ගන්න ගමන් කළ හැක්කේ කියන එක. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි එක තමයි අපිට ඉතාම පැහැදිලි මේ තියෙන ව්‍යවස්ථාව අපේ රටට ගැළපෙන්නේ නැහැ. අපිට මේකේ දුර්වලකම් ගොඩාක් තියෙනවා. ජනතා පරමාධිපත්‍ය තහවුරු වෙන්නේ නැහැ. ඒ වගේම ජනතාවට යම් යම් කාරණා සම්බන්ධයෙන් උදාහරණයක් හැටියට පත් කළ යමනි ජනතා නියෝජිතයෝ ඔවුන්ව නැවත කැඳවීමේ බලයක් නැහැ. ඔවුන්ට පක්ෂ මාරු කරන්න පුළුවන්, ඌන මුදලට ගන්න පුළුවන්, මේ ක්‍රමය වෙනස් වෙන්නට ඕන. ඒ වගේම අවුරුදු 26ක යුද්ධයක් මේ රටේ තිබුණා. ඒකට යම් කිසි විදිහක පාදක වෙච්ච කාරණා තියෙන්න පුළුවන් අපේ පාලන ක්‍රමයේ. ඒවා පිළිබඳ අපි පුළුල් මහජන කතිකාවතකින් මේක මේ සුළු කණ්ඩායමක් විසින් ව්‍යවස්ථාවක් හදන එකක් ගැන නෙවෙයි, මුළු රටේම සියලුම තරවල මහජනතාව සහභාගි වෙලා අර දකුණු අප්‍රිකාව වගේ රටවල්වල උඩා දරුවන්ට පවා ව්‍යවස්ථාවක් කියන්නේ මොකද්ද කියන එක ගැන අවබෝධයක් ලබලා දීලා ඔවුන්ගෙන් අදහස් අරගත්තා. අන්න ඒ වගේ සහභාගීත්වක ක්‍රියාවලියකින් අපිට පුළුවන් ද ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් සඳහා අවශ්‍ය මූල ධර්ම හඳුනා ගන්න. ඒ තුලින් මුළු ජනතාවම ඒකරාශී කරලා එතකොට අපි ඉදිරිපත් කරන ව්‍යවස්ථා නිර්දේශ ජනතාවගේ අභිලාෂයන් පිළිබිඹු වෙන එකක් හැටියට කෙසේ හෝ අවසානයේ නීත්‍යානුකූලව නිවාසාව සම්මත කැගෙන ක්‍රියාවලියේදී ඒ ජනතා අභිලාෂයන් ඉටු වෙන අන්දමට අපිට ඒ හිතුම්පතක් සකස් කරගන්න පුළුවන්ද කියන එක තමයි දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි හොඳටම පැහැදිලි මේ පක්ෂ දේශපාලන ක්‍රමයේ විසින් බලලෝභී ඒ වගේම දූෂිත පක්ෂ දේශපාලන ක්‍රමයෙන් යවපු අතිමහත් බහුතරයක් මහජන නියෝජිතයෝ දූෂිතයි. එතකොට මේ රටේ තමන්ගේ ප්‍රදේශයේ නියෝජනය කරන්න, තමන්ගේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්න මීට වැඩිය හොඳ නායකයෝ නැද්ද? අපිට මුණ ගැහිලා තියෙනවා ඉතාම දක්ෂ තරුණ නායකයෝ, කාන්තාවන්, කාන්තා නායිකාවන්, ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයින්. ඔවුන් මේ පක්ෂ දේශපාලනයේ තියෙන ඒ දූෂිතකම නිසාම ඔවුන් ඉදිරියට එන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් අවසානයේ මේ පිරිස් සියලුම සරවල මේ මහජන ආයතන, ඒ අපි කියනවා මේ පලාත් පාලන ආයතන, ඒ වගේම පලාත් සභා, ඒ වගේම පාර්ලිමේන්තුව විධායකය දක්වා, ඒ වගේම රජයේ ඒ ප්‍රධාන තනතුරුවලට දේශපාලනික පත්වීම් දෙන්නේ නැතුව මේ සුදුසු පුද්ගලයන් පත් කරන්න පුළුවන් විදිහේ මහජන මතයක් ගොඩනගන්නත්, ඒ විදිහේ සුදුසු පුද්ගලයන් හඳුනගෙන ඔවුන්ට ඒ තනතුරුවලට පත් වෙන්නට අවශ්‍ය වේදිකාව නිර්මාණය කරන්න. අන්න එතනදී අපිට අවශ්‍ය වෙනවා ලියාපදිංචි පක්ෂයක් හඳුනා ගන්න. මොකද අපිට අලුතෙන් පක්ෂයක් ලියාපදිංචි කරන්න බැහැ. ඉතින් අපි හිතනවා ඒ අපේ ප්‍රතිපත්ති පිළිගන්න, ඒ වගේම ජනතා හිතවාදී ක්‍රමවේදයන් තුළින් ජනතා ඒ ඇතිවරණ ක්‍රියාවලිය මෙහෙවන, ඒ වගේම ඉතාම පාරදෘෂ්‍යව ඒ ඇතිවරණ ව්‍යාපාර කරන සහ ඉතාම දැඩි ප්‍රතිපත්ති මාලාවක් මත මහජන නියෝජිතයන් පත් කරන්න කැමති වෙන ඒ ව්‍යාපාරික පක්ෂයක් හඳුනගෙන ඒ තුළින් අපි මහජන නියෝජිතයන් පත් කරන්නත් ඒ අවශ්‍ය අවස්ථාවේදී කටයුතු කරනවා. ඒ අනුව අපි කළේ පසුගිය 18 වෙනිදා ඩිසెంబර් 18 වෙනිදා අපි විවෘත ආරාධනයක් කරා දේශෝදේ ව්‍යාපාරයේ ඒකාබද්ධ වෘත්තීය වේදින්ගේ ව්‍යාපාරය සහ විනිවිද පදනම එකතු වෙලා ආරාධනයක් කළා. සියලුම ඒ ජනතා හිතවාදී කණ්ඩායම් වලට අපිත් එකතු වෙලා මේ ගමන යන්න, විශේෂයෙන්ම මේ රටට ඒ අලුත් සංවර්ධන සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක් සඳහා අවශ්‍ය ඒ ප්‍රතිපත්ති මාලාව, ඒ මාර්ග සිතියම සකස් කරන්න දායක වෙන්න කියලා. ඒ අනුව 17ක් සංවිධාන අපිත් එක්ක මේ දක්වා එකතු වෙලා තියෙනවා. ඒ වගේම විවිධ විශේෂඥයින් පුද්ගල මට්ටමින් ඔවුන් දේශීය සහ විදේශීය මට්ටමින් අපිට මේ ගමන සඳහා සහයෝගය ලබලා දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. එතකොට ඉදිරියේදී අපි යාන්ත්‍රණයක් ගොඩනගනවා ජාතික ජනතා ව්‍යාපාරයේ හැටියට මේ සියලු දෙනාටම තාක්ෂණය හරහා හෝ එහෙම නැත්නම් මුණ ගැහිලා ඒ කණ්ඩායම් වශයෙන් මේ ප්‍රතිපත්ති මාලාවට ඒක පෝෂණය කරන්න ඒකට අවශ්‍ය ඒ යෙදවුම් ලබලා දෙන්න බුද්ධිමය දායකත්වය ලබලා දෙන්න අපි මේ ජාතික ජනතා ව්‍යාපාරයේ යාන්ත්‍රණය නිර්මාණය කරන්නේ. ඉතින් අපි 2019 වර්ෂයේ පුරාවටම අපි බලාපොරොත්තු වෙන්නේ මේ ජාතික ඒකාග්‍රතාවය ඇති කරන්නට අපි මේ සියලුමේ සංවිධානත් එක්ක සිටි වෙලා සැලසුම් ගත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
ඔව් ඇත්තරම තාමත්ම පුළුල් හැඳිනීමක් ඔබ අතින් කෙරුණා. අපි අහන්න සිටි ප්‍රශ්න මතන කීපයකට පිළිතුරු ඒ සමගම අපිට ලැබුණා. නමුත් මේ ඇත්තරම මේ ප්‍රායෝගික තලයේ ලංකාවේ මේ යෝජිත වැඩසටහන කරන අතරදී තවත් දේශපාලන වැඩසටහන ලංකාවේ දැනට තියෙන දේශපාලන පක්ෂ හරහා කරමින් පවතිනවා. ඒගොල්ලන්ගේ තියෙනවා ඒගොල්ලන්ගේ මැතිවරණ කීපයක්ම සූදානම් වෙලා තියෙනවා ලබන වසරට. එතන ඒ ඒ මැතිවරණ එහෙම යන අතරදී මේ වැඩසටහන යනවාද නැත්නම් ඒ මැතිවරණ වලට සම්බන්ධ වෙන්නටත් මේ ව්‍යාපාරය බලාපොරොත්තු වෙනවද? කොහොමද මේ දෙක අතරේ ගැටුමක් නොවි ඉදිරියට යන්නේ?
ඔව් මහින්ද, ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඒක. දැන් අපි මේ විදිහට සියලුම යන කොටස් එකතු කරගෙන විකල්ප ආර්ථික සහ දේශපාලන දැක්මක් උත්සේ ජනතා පිළිගන්න යනකොට වෙනත් බලවේගත් ක්‍රියාත්මක වෙනවා. මහින්දන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ඒක බලාපොරොත්තු විය යුතු දෙයක්. ඒ වගේම අපි ප්‍රතිපත්තියක් වශයෙන් අපි ඒ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා මිසක් අපි ඉතාම දැඩි ස්ථාවරයක ඉන්නවා. අපි මේ ඒ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කරන ඒ ඉතාම මේ පහත් මට්ටමේ එහෙම නැත්නම් වෛරී දේශපාලනයක නොයෙදෙන්න අපි ජනතාවට ඒ තවත් විකල්ප මාර්ගයක් හඳුනාගෙන ජනතාවත් එක්කම හඳුනාගෙන ඒ තුලින් ජන විඥානයේ වෙනසක් ඇති කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි දන්නවා මේ හොඳ අපේක්ෂකයෝ තෝරනා වුණ ඉදිරිපත් කරපු පමණින් ඕන් පත්විලා යන්නේ නැහැ. මේක අපේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති විය යුතුයි. ඒක ඉතාම අසීරු කාණ්ඩයක්. ඒ මොකද විවිධ විශාල මයිතනේ සංකීර්ණ දේශපාලන ක්‍රියාකාරීත්වයක් ඔස්සේ අවුරුදු 70ක්ම ජනතාව බෙදලා ඡන්ද ගන්න ව්‍යාපාරයක මයිතනේ ඒක වෙනස් කරන අලුත් ගමන් මාර්ගයකට ජනතාව යොමු කරගන්න එක ලේසි පාසු කාර්යයක් නෙවෙයි. නමුත් අපි ඒක අමතක්කීරු කරන්නේ නැහැ. නමුත් අපිට දැඩි ලෙස විශ්වාසයක් තියෙනවා. ඒ මොකද දැන්නම් මයිතන ඔබටත් ඔබේ ඥාති හිතවතුන්ගෙන් දැනගන්නට ලැබෙනවා ඇති මොන්නතරම් කලකිරීමකින්ද අපේ බුද්ධිමත් ජනතාව ඉන්නේ කියන එක. ඒ වගේම ඉතාම වාසනාවන්තයි මේ රටේ මේ තරුණ පරම්පරාව. ඔවුන් ඇත්තටම මේ ක්‍රමය ගැන තියෙන විශ්වාසය බිඳ වැටිලා. මහින්ද, උදාහරණයක් හැටියට ඔබ දන්නවා හැම අවුරුද්දෙම අපේ මැතිවරණ ලේඛනය ඡන්ද දායක ලයිස්තුව යාවත් කාලීන කරනවා. අර මේ ඉලෙක්ටෝරල් රෙජිස්ටර් එක මේ අවුරුදු 2018 ඡන්ද කොමසාරිස්වරයාම කියනවා ප්‍රතිශතයක් වශයෙන් අවුරුදු 18 සම්පූර්ණ කරපු තරුණ තරුණියන්ගෙන් රෙජිස්ටර් වෙච්ච සංඛ්‍යාවේ අඩුවීමක් තියෙනවා කියලා වෙනදට වැඩිය. ඉතින් ඒ කියන්නේ ඒ තරුණ පරම්පරාව මේ ක්‍රමය ගැන තියෙන විශ්වාසය අඩු වෙලා තියෙනවා. ඒ වගේම මේ මෑතකදී කරපු සමීක්ෂණ වලින් හෙළිවලා තියෙනවා ලංකාවේ තරුණයින් 10 දෙනෙක් ගත්තොතින් 7 දෙනෙක්ම විශ්වාස කරන්නේ මේ රටේ වුණ අවස්ථාවක් නැහැ. රට අත්හැරලා වෙන රටකට ගියොතින් තමයි ඔවුන්ට යහපත් අනාගතයක් උදා කරගන්න පුළුවන් කියන එක. ඒ නිසා මේක ඉතාම කනගාටුදායක පත්තයක්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ නිනාවේ මේ බුද්ධිමත් ජනතාව අර සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලින් පක්ෂ ක්‍රමෙන් ඔබ්බට ගිහිල්ලා විකල්පයක් හොයනවා. ඒ විකල්පයට නායකත්වය දෙන්න පුළුවන් අවදාවත් දේශපාලන වශයෙන් දූෂණය නොවුණු අපේ තරුණ නායකයෝ ඉන්නවා. අපිට අවශ්‍යයි මේ පරම්පරා දෙක තුනටම අවස්ථාවක් ලබලා දෙන්න. ඉතින් අපි පුළුවන් තරම් මේ ඝට්ටණයකට යන්නේ නැතුව විකල්පයක් හඳුන්ලා දෙනවා. ඒ වගේම අපි ආරාධනා කරනවා ඒ දේශපාලන ප්‍රධාන ධාරාවේ දැනට තියෙන ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලටත් අපි ඉදිරිපත් කරන න්‍යාය පත්‍රය ඔවුන්ට ඔවුන් එක පිළිගන්නවා නම් ඒවත් ඔවුන්ගේ ඒ මැතිවරණ ප්‍රකාශන වලට ඇතුළත් කරන එක කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට අවශ්‍ය තරගයක් නෙවෙයි. නමුත් සැබෑ වශයෙන්ම උන් ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. අපි දැක්ක අපි අද්දුතු දේ තමයි ඒ මොන පොරොන්දු දුන්නත් ඔවුන් කවදාවත් මේවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ නිසා ඒ සාම්ප්‍රදායික පක්ෂ වලින් අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ රට ඉදිරියට ගෙනියන්න ඔවුන්ට හැකියාව තියෙන්නේ. අවුරුදු 70ක් බැරි වුණේ එකේ
බලනකොට දැන් දැනටත් ව්‍යවස්ථාවක් හදන්නට කියලා මේ දැන් පවතින රජයේ වැඩපිළිවෙලක් තියෙනවා. නමුත් ඒක කෙරුණ නැහැ. අපි පුද්ගලිකව අපි හිතන්නේ ඒකට එක හේතුවක් තමයි ඒකට මේ අවශ්‍ය මේ ජනතාවගේ සහයෝගයක් තිබුණේ නැහැ. ඒගොල්ලන් ජනතාව අතරට ගියේ නැති එක ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් මේ නේද? එතකොට දැන් මේ ඔබලාගේ වැඩසටහනෙන් ඇත්තටම මේ නීතිමය පැත්ත කෙසේ වෙතත් ජනතාව අතරට ගිය මේ හැඟීමක් අපිට ලැබෙන්නේ. ඉතින් මේ දෙක එකතු කරලා මේ ඒ හැදීගෙන යනවයි කියන ව්‍යවස්ථාවට ඔබලාගේ අදහස් සෑහෙන දුරට එකතු කරලා ඒ වගේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට ඔබලාට මේ වෙලාවේ සම්බන්ධ වෙන්නට පුළුවන්කමක් තියෙනවද?
ඇත්තටම මහින්ද අපි ඒකට උත්සාහ ගත්තා. ඒ මොකද මං හිතන්නේ නැහැ මේ තරම් ගැඹුරට විශේෂයෙන්ම මුළු ව්‍යවස්ථා දායකයම අනුමත කරපු ඒ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලකින් ව්‍යවස්ථා සංශෝධනයක් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ඒ බුද්ධිමය සංවාද කළා. පක්ෂ අතර ඒ කමිටු හදාගෙන මං හිතන්නේ විශාල මේ සම්පත් ප්‍රමාණයක් මං හිතන්නේ ලක්ෂ ගණනක් මේකට වැය කරා අවුරුදු එකමාරයක දෙකක කාලයක් ඇතුළත. ඒ වගේම කිසියම් මට්ටමක ජනතා අදහස් ලබා ගැනීමකුත් ඒ ක්‍රියාවලියේ සිද්ධ වුණා. මම හිතන්නේ අපි සාධාරණ වශයෙන් පිළිගන්නට වුණා ලාල් විජේනායක මහත්මයා. හැබැයි ඒක ප්‍රමාණවත් මදි. ඇත්තටම ඔබ කියපු කාරණේ මේකට දැන් ඒ කරපු ඒ කියපු ක්‍රියාදාමයේ අපිට ජනතා සහභාගීත්වය පුළුල් කරලා එතන ඒකට සම්බන්ධ කරන්න පුළුවන්ද කියන එක ඒක මම නම් හිතන්නේ දැන් කරන්න පුළුවන් කියලා. එතන ඒකට තිබුණෝ ඒ ස්වර්ණමය අවස්ථාව මගේ අරගෙන කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ප්‍රධාන පක්ෂ මම හිතන්නේ ඕන්ගේ දේශපාලන කැපවීමක් පොලිටිකල් විලින් එකක් තිබුණේ නැහැ මේ ක්‍රියාදාමයේ ඉස්සරහට ගෙනියන්න. එතන තමයි ගැටලුව තියෙන්නේ. එතන තිබුණා නම් ජනතාවත් මේකට සම්බන්ධ කරගෙන ගෙනියන්න තිබුණා. පළමුවෙන්ම අපිට අවශ්‍යයි මේ ක්‍රමේ වැරැද්දක් තියෙනවා, මේ ක්‍රමය වෙනස් කරන්න අපි අවංකවම කැපවී සිටී කියලා ඒ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල නායකින් ඒක පිළි අරගෙන ඒකට දැඩි ලෙස කැපවෙන්න ඕන. අපි දැක්කනේ පොලිටිකල් විල් එකක් නැතුව කිසිම ක්‍රියාදාමයක් ඉස්සරහට යන්න බෑ. අර ජනතාව ඒකට සම්බන්ධ කරගෙන මේ ක්‍රියාවලිය ඇත්තටම අර ඒ දේශපාලන කැපවීමේ පිළිබිඹුවක්. ඒක අපි අවාසනාවකට දැක්කේ නැහැ. ඉතින් ඒ නිසා අපි උත්සාහ ගන්නවා මේ ක්‍රියාවලියේදී මේ නිර්දේශ ඒකනේ ඒවයි අපි එකඟ වෙන්න පුළුවන් එකඟ නොවෙන්න පුළුවන් නිර්දේශ තියෙනවා. නමුත් මම හිතන්නේ ඒවා ඉතාම හොඳින් සාකච්ඡා කරන පුළුල්ම විකල්ප ගොඩක් තියෙනවා. ඕනම ඒ ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් එහෙම නැත්නම් අගන්තියක් සම්බන්ධයෙන් පරිච්ඡේදයක් සම්බන්ධයෙන් ඕන් විකල්ප මෙන්න මේ අදහස් වලට සියලු පක්ෂ එකඟ වුණා මේවට එකඟුන්නේ නැහැ කියන එක සඳහන් වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට ඒ පිළිබඳ සමාජයේ සංවාදයක් ඇති වුණේ නැහැ. අපි දේශෝදේ හැටියට උත්සාහ ගත්තා මේක ගෙනියන්න ගමට ජනතාවට ගෙනහිලා ඒ පිළිබඳ ගොඩක් සාකච්ඡා කරා. නමුත් ඒ ක්‍රියාවලිය අපිට ඉදිරියට ගෙනියන්න හම්බුන්නේ නැහැ. ජාතික මට්ටමේ ඇතිවෙච්ච ව්‍යවස්ථා අර්බුදයක් ඒ වගේම මේ ව්‍යවස්ථා සම්පන්න ක්‍රියාවලියක් දේශපාලනික අරමුණු සඳහා යම් යම් කණ්ඩායම් යොදව ගත්තා. ඒකට අකුල් හෙළුවා. ඒ වගේම ඒක ජනතාව ඉදිරියේ මේක ඉතාම භයානක ක්‍රියාවලියක් කියලා ලේබල් ගහුවා. ඒ නිසා එවැනි අර විශ්වාසනීයත්වය නැති වුණාට පස්සේ මං හිතන්නේ නැහැ මේ ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා.
ඔව්, අපි දැන් කෙටි විරාමයකට ගොසින් නැවතත් සාකච්ඡාවට සහභාගි වෙමු. විරාමය ඇතුළත මේ ගීතය ගායනා කිරීමට ගායනා කරන්නේ අමරදේවයන්, පද රචනය මහගම සේකරයන්ගේ.
වලලු මති ලොවට වඩින හෙවි සත් සමුදුරු වලලු දියෙන් කිමිද නහන හෙවි සත්වනින් කිරණ තන එළිය ගෙනෙන හිරු සිත් තුළ ඇති අඳුර මකන් එළිය පිරුණ හිරු පායන රෑ එළිය නොවන සිතු කරු දහසක් පායන රෑ එළිය නොවන සිතු නෙතු දහසක් නිනි පහමින් එළිය නොවන සිතු ඔබ පහසක් ලද පමණින් එළිය ලබන සිතු සිහින සොයන නෙතු රෑමැනියම් නිදි සොහනේ සිහින දකින නෙතු රෑ අලුයම බොල් පින්නේ කඳුළු එලන නෙතු රාවලවිත් අවදි කරන් නිදන නිසල නෙතු වලලු මති ලොවට වඩින හිරු සත් සමුදුරු වලලු දියෙන් කිමිද නහන හිරු සත්වනින් කිරණ තන එළිය ගෙනෙන හිරු සිත් තුළ ඇති අඳුර මකන් එළිය පිරුණ හිරු
අපි නැවතත් විනයා ආරියරත්න මහතා සමග සාකච්ඡාවට සහභාගී වෙමු.
පළවෙනි කාරණාව හෙට සඳහන් කළේ මේ විකල්ප ආර්ථික සහ දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් අපි මේ විශේෂයෙන්ම අනිත් සංගම නෙමෙයි අපි සර්වෝදය දේශෝදය ව්‍යාපාරවල ප්‍රතිපත්ති ගැන සොයා බලනකොට අපිට තේරෙන්නේ මේ විදේශීය සම්පත් වලට වඩා දේශීය සම්පත් උපයෝගී කරගෙන ඉදිරියට යන්නට තමයි ඔබලාගේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් එවැනි දෙයක් ගැන බලනකොට දැන් අපි ලංකාවේ තියෙන එක් ප්‍රශ්නයක් තමයි මේ රාජ්‍ය නොවන සංවිධාන ගැන තිබෙන මේ බිය. ඉතින් මම හිතනවා සෞරෝදය ව්‍යාපාරයත් ඒ වගේම දේශෝදී ව්‍යාපාරයත් මේ ඒ වගේ රාජ්‍ය නොවන සංවිධාන. ඉතින් අන්න එවැනි සංවිධානවල තියෙන බිය නැති කිරීමට මොකද මේ ඔබලාගේ තියෙන බලාපොරොත්තු වෙන්නේ?
ඇත්තටම මහින්ද මම මෙතනදී කියන්න කැමති ඒ සාම්ප්‍රදායික නිර්වචනයෙන් රාජ්‍ය නොවන සංවිධාන ඇත්තටම අපි ගත්තුතින් සර්වෝදය ගත්තුතින් අපේ මූලිකවම දේශීය සම්පත් හා ප්‍රජා සහභාගිත්වය මත ගොඩනැගුණු දේශීය ව්‍යාපාරය. ඒ වගේම විශේෂයෙන්ම ආධ්‍යාත්මික පදනමකින් සංස්කෘතික වටිනාකම් මත සංවර්ධන ආකෘතියක් ක්‍රියාත්මක කරන ජනතා ව්‍යාපාරයක්. ඒකට අපි සාම්ප්‍රදායික පදනමින් මේ විශේෂ ආධාර ලබා ගැනීම නිසාම රාජ්‍ය නොවන සංවිධාන තියෙන ඒ පදනම මතම ක්‍රියාත්මක වෙච්ච ව්‍යාපාරයක් නෙවෙයි. දශක 6ක් අපි ජනතාවත් එක්ක ඒ සුශක්තිය වර්ධනය කරගෙන දේශීය චින්තනයක් ඒ වගේම දේශීය සම්පත් ස්වේච්ඡාදායකත්වය විශේෂයෙන්ම ලබා ගැනීම ක්‍රියාත්මක කරන ආයතනයක්. එතකොට අපි තමයි දැනට ලංකාවේ විශාලතම කියන්නේ තම දක්වාම විහිදුණු ජානයක් සහිත ප්‍රධානම ස්වේච්ඡා ජනතා ව්‍යාපාරය. නමුත් අපි නෙවෙයි මුල්ම 10ක ගත්තොත් විදේශාධාර ලබන ආයතනවල ඉන්නේ. අපි තියෙන ස්වේච්ඡා පදනමින්. නමුත් ඔබ කියන කාරණය හරි යම් යම් කාරණාවලදී විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් ගැන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ ජාතික ප්‍රශ්න ගැන වෙන්න පුළුවන්, යුද්ධය ගැන වෙන්න පුළුවන්. මේ විවිධ අවස්ථා වලදී යම් යම් තාවරයන් වෙනුවෙන් පිනී හිටියා. ඒ වගේම විදේශාධාර තුන් ලබා ගන්න මොකද විදේශාධාර ලබා ගැනීම ඒක ගැටලුවක් නැහැ. ඒකට තියෙනවා මේ යම් යම් නීති රීති තියෙනවා. ඒ අනුව නීත්‍යානුකූල රාමුවක් ඇතුළත සංවර්ධන කටයුතු සඳහා වෙනත් කටයුතු සඳහා විදේශ ආධාර පරිත්‍යාග ලබා ගැනීම කිසිම ගැටලුවක් මම දකින්නේ නැහැ. ඒවා පාලනය වෙනවා රජයෙන් දැනට තියෙන ඒ නීති පද්ධතිය යටතේ. ඒ වගේම රාජ්‍යයක් ලබා ගන්නවා ආධාර, රජයක් ලබා ගන්නවා ආධාර, එහෙම බැලුවොතින් විදේශ ආධාර නොගන්න ක්ෂේත්‍රයක් නැහැ. පෞද්ගලික ව්‍යාපාර ගත්තත් ඔවුන් ආයෝජනයක් හැටියට හරි වෙනත් ආකාරයකින් හරි විදේශ විනිමය විදේශ ආයෝජනයක් ගන්නවා. ඉතින් ඒ නිසා මා හිතන්නේ අපි ඉතාම වගකීමකින් යුතුව ක්‍රියාත්මක වෙන ස්වේච්ඡා සංවිධාන රාශියක් තියෙනවා මේ රටේ. එතකොට ඒ කිහිපයක් සමහර වෙලාවට ක්‍රියාත්මක වෙච්ච ආකාරය නිසා අර විදිහේ ඒ බියක් හෝ ඒ විදිහේ වැරදි හැඟීමක් ඇති වන්නට පුළුවන්. නමුත් ඒ වගේම අද මේ විශේෂයෙන්ම දැන් බලන්න පහුගිය දවස් තුනේ දැඩි ගම් වතුර තත්වයක් ඇති වුණා උතුරු නැගෙනහිර උතුරේ විශේෂයෙන්ම දිස්ත්‍රික්ක දෙකක. එතනදි මැදිහත් වුණේ කවුද? සාමාන්‍ය මහ ජනතාව. ඒ වගේම අපේ ආරක්ෂක අන්ත, ඒ වගේම ස්වේච්ඡා සංවිධාන. කිසිම විදේශාධාරයක් එතනදි ලැබුණේ නැහැ. ඒ ප්‍රදේශවලින්ම ලක්ෂ ගණනක් මිනිස්සු එකතු කළා, බඩු එකතු කළා. ඒකට මැදිහත් වුණේ තරුවේ වගේ ජනතා ව්‍යාපාර. ඉතින් මේවා ඉතාම වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ක්‍රියාකාරීත්වයට. ඒක සිවිල් සමාජය කියලා අපි හඳුන්වනවා. එතකොට සමහර වෙලාවට ඔය දේශපාලන අර්ජු කරන්නේ ඒක ලඝු කරනවා මේ රාජ්‍ය නෝන සංවිධාන NGO කියලා. ඒක වැරදි. ඊට වැඩිය මම හිතන්නේ වැඩිපුරම දැනට මේ පහුගිය කාලේ වැඩිපුරම ඔය NGO කියනවා අටව ගත්තේ දේශපාලන අර්ජු. මම ඒක වැටකීමෙන් කියනවා ඔවුන්ගේ පදනම් ගැන ඇයි අපි හොයලා බලන්නේ නැත්තේ. මේ හැම එක්කෙනාටම පදනමක් හදාගෙන තියෙනවා. ඇමතිවරුන්ට පදනම් හදාගෙන තියෙනවා. ඒවට එන ආධාර කිසිසේත්ම පාරදෘශ්‍ය නැහැ. අපි වගේ හැම ඒ ව්‍යාපාරික ආයතනයකම විගණන කටයුතු කෙරෙන්න ඕන, අභ්‍යන්තර විගණන තියෙනවා, සහ මේ දැන්ත ක්‍රියාත්මක වෙන ඒ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ රටේ තියෙන සියලුම ස්වේච්ඡා සංවිධාන, ඔය කියන රාජ්‍ය නෝන සංවිධාන හැමෝම වැඩිලා ඉන්නවා ඒ තොරතුරු ඔවුන් ලබා ගන්න. ඒ නිසා ජනතාවට පාරදීෂ තත්ත්වයක තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපිට අවශ්‍ය වෙන්නේ සියලු දෙනාම එකතු වෙලා මේ රට ගොඩනගන්න කැපවෙන එක. ඒක ස්වේච්ඡාන්තයෙන්ද රාජ්‍යාංශයෙන්ද පෞද්ගලිකාංශයෙන්ද කියන්නේ නැතුව මේ වෙලාවේ තියෙන අර්බුදයේ තියෙන ඒ බැරෑරුම්කම අපි තේරුම් අරගෙන අපි හැම දිනම එකතු වෙන්න ඕන අවස්ථාවක්
ඇවිල්ලා තියෙනවා. ඔව්, ඇත්තටම මම මේ ප්‍රශ්නය හරි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණේ දැනට අවුරුදු 14කට පස්සේ අද වෙනි දවසක පිට මේ ලංකාවේ මේ ඇතූ ඛේදවාචකය, සුනාමි ඛේදවාචකය, ඒ හරහා මට මතකයි ඔබතුමන්ත් සමග සහභාගී වෙලා නව ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කීපයක්ම කළා සංසරෝධ්‍ය ව්‍යාපාරය සමග. ඇත්තටම මේ රාජ්‍ය නව ශ්‍රී ලංකාවේ රජය උදව් කළා සංසරෝධ්‍යයට. අපි ඒ ගැන බලා සිටියා. අපි ඒ නීති රීති අමුතුවෙන් හැදුවා මේ නව ශ්‍රී ලංකා මේ රජය කොහොමද මේ අපි සම්බන්ධ වෙන්නේ කියලා මේ සරෝදේ වැනි ව්‍යාපාරත් සමග. ඉතින් මේ ඒ ගැන අපි ඉදිරියේදී අපි කතා කරනකොට අපි අපිට මේ පැහැදිලි කරන්න පුළුවන් ජනතාවට. ඉතින් ඒ අතින් සෑහෙන්න අපි පෞද්ගලිකව අපි දන්නවා මේ සරෝදේ වැනි ව්‍යාපාර කොයිතරම් දුරට මහ ජනතාවට පසුගිය අවුරුදු 60 තුල කොහොමද කෙරෙන්නේ කියලා. ඉතින් අමතරව දැන් මේ අලුතෙන් නැගී ඇති ප්‍රශ්නේ ගැන කතා කරනකොට මේ ව්‍යවස්ථාව ගැන කතා කළා. අපි මේ මෙතෙන්දි කියවුන ඔබතින්ම කියවුන මේ නැවත කැඳවීමේ බලයක් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා කියලා. මොකද්ද ඒකෙන් අදහස් කරන්නේ?
ඔව්, දැන් අපි දැනට තියෙන මැතිවරණ ක්‍රමයේ යටතේ දිස්ත්‍රික්ක මට්ටමින් තමයි ඒ අපේක්ෂකයෝ පත් කළ අරින්නේ. මම නම් හිතන්නේ ඒ ක්‍රමය වෙනස් විය යුතුයි. ඒ පිළිබඳව මම හිතන්නේ ඒ දේශපාලන පක්ෂත් සාකච්ඡා කළා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න නිර්දේශ ඉදිරිපත් කළා තිබුණා. ඒ කියන්නේ මේ මිශ්‍ර සමානුපාතික සහ ඒ ප්‍රස්පාතකෝස්ට කිලින්ම පත් කළා අරින ක්‍රමයන් අතර මිශ්‍ර ක්‍රමයකට විශේෂයෙන්ම නැමතවරක් අර මම හිතන්නේ ඔබට මතක ඇති කොට්ටාස මට්ටමින්, ඒ කියන්නේ මැතිවරණ කොට්ටාස මට්ටමින් නියෝජකව පත් කරන අරින ක්‍රමයකට අපිට යන්න පුළුවන් නම් ඇත්තටම එතනින්ම ඒ වගවීම පිළිබඳ කාරණය තහවුරු කරගන්න පුළුවන්. මොකද ඉස්සර මතක ඇති ඒ ක්‍රමයේ යටතේ යම්කිසි මන්ත්‍රීවරයෙක් ඉල්ලා සිටු හරි එහෙම නැත්නම් ඔහුගේ මහාසනය අහිමිනුත් අතුරුමැදිවරණයක් තියෙනවා. දැන් මේ අලුත් ක්‍රමයට එහෙම ගන්නෑ නේ. ඒක නිකම්ම පත් කරන්න දුලා. ඒ නිසා දිස්ත්‍රික් ක්‍රමය වෙනස් විය යුතුයි. එතකොට ඒකත් එක්කම අපි විශ්වාස කරනවා ඒ තමන් පත් කළා යවන නියෝජිතවරයා ඒ නියෝජිතවරිය ඉතිම් විදිහක විනය විරෝධී එහෙම නැත්නම් ජනතා විරෝධී නීති විරෝධී ක්‍රියාවලියක නිරත වුණා නම් ඒ පත් කළ අරපු ජනතාවගෙන් කිසියම් ප්‍රතිශතයක් අත්සන් කරපු එත්තමකින් නැවත ගැඳවීමේ බලය මේ මගේ කද මේක නීතිමය විදිහට ඒක බලන්න ඕන සහ ඒක අසාධාරණයක් නොවන විදිහට. නමුත් අපි ඉදිරිපත් කරන ප්‍රතිපත්තියක් මෙන්න මේකක් තියෙන්න ඕන. මොකක් හරි ක්‍රමයකට ඔහු අවුරුදු පහම ඔහුට ඉන්න බෑ. බැරි වෙන්න ඕන. ඒ කියන්නේ මේ විදිහේ සදාචාර විරෝධී ක්‍රියාවක් කරා නම් නීති විරෝධී ක්‍රියාවක් කරා නම් ඒක විරුද්ධව මේ ඒ පියවර ගන්න නීතිමය වශයෙන් විතරක් නෙමෙයි මහ ජනතාවටත් ඒකට යම් කිසි අවස්ථාවක් දෙන්න ඕන කියන එක. ඒක තමයි අපි නිර්දේශ කරන්නේ. ඒ වගේම තවත් නිර්දේශ උදාහරණයක් ඇටියෙත් පළාත් පාලන ආයතන මට්ටමින් පහළට බලය බෙදා හරින්න පුළුවන්ද? ඉගෙන ග්‍රාම රාජ්‍ය ග්‍රාම ස්වරාජ්‍ය මේ වගේ කුඩා ඒකක වලට යම් ප්‍රමාණයක බලය පැවරෙන විදිහ පාලන ක්‍රමයක් ගැන අපිට හිතන්න පුළුවන්ද? මේ වගේ යෝජනා තමයි මේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේදී අපි දේශෝදේ හැටියට ඒ වගේ වෙනත් සංවිධාන හැටියට මේක ඉදිරිපත් කරනවා. නමුත් මේව ඔක්කොම අරගෙන යන්න මහ ජනතාවට අපිට පුළුවන් ඉදිරි මාස 6ක 9ක කාලය ඇතුළත මහ ජනතාවත් එක්ක ඉතාම පුළුල් සංවාදයක යෙදෙන්න ඒ තුලින් අපිට ප්‍රධාන නිර්දේශ ඒක බලය බෙදා හැරීම ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විධායක ජනාධිපති කෙනෙක් ඕනද නැද්ද කියන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ওই කියන කාරණා පිළිබඳව නැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව වෙන්න පුළුවන්. භූගෝලීය ඒකක දේශපාලන ඒකක මොනවාද කියන එක ගැන වෙන්න පුළුවන්. මේ වගේ සංවාදයක් ඇතිවිය යුතුයි. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඉදිරිපත් කරන ව්‍යවස්ථා රාමුවක් එහෙම නැත්නම් මූලධර්ම ටිකක් අපි අඳුනගත්තොත් ඒක අපිට නැතිවරණ ක්‍රියාවලියකදී ඉදිරියට ගෙනියන්නට පුළුවන්.
ඇතරම පැහැදිලිට පැහැදිලි අපිට පේන හැටියට මේක මේ දැනට තියෙන ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකට අමතරව තවත් පක්ෂයක් එනේ එකක් නෙමෙයි. ඔබලා මම හිතන්නේ උත්සාහ කරන හදන්නේ සම්පූර්ණ ව්‍යුහයම වෙනස් කිරීම සඳහා තමයි මම හිතට ඔබලාගේ උත්සාහය. මම හිතන්නේ ඒක තමයි විය යුත්තේ කියන එක තමයි අපිටත් අදහස. ඉතින් ඉතාමත්ම විශාල වැඩ කොටසක් ඔබ වෙත පැවරෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඔබට ඒ ශක්තිය සාධෛර්ය තිබෙනවා කියලා විශේෂයෙන්ම ඒට සහභාගී වීමට. විශේෂයෙන් දැන් අපි ඒ ගැන කතා කරලා තමයි නවසීලන්තයේ වේවා එක්සත් රාජධානී වේවා එහෙම නැත්නම් මේ මැදපෙරදිග වේවා ශ්‍රී ලංකාවේ විශාල සංඛ්‍යාවක් ඕස්ට්‍රේලියාව වේවා විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා. ඒ හැම දිනකම හුඟ දිනක මේ මෙතන ලංකාවේ වෙන මේ දේශපාලන පරිවර්තන ගැන ඉතාමත්ම උනන්දුවෙන් මේ සිත් යොමාගෙන ඉන්නේ. ඉතින් ඒ අයට මේකට මේ ක්‍රියාවලියට සහභාගී වෙන්නට හැකියාවක් තියෙනවද?
අනිවාර්යයෙන්ම මහින්ද මෙතනදී අපි මේ ක්‍රියාවලිය වෙනකොට දැන් තොරතුරු තාක්ෂණය හරහා අපි මේ විශ්ව ධම්මාණයක බවට පත් වෙලා තියෙනවනේ. ඉතාම මේ සුළු වෙලාවකින් අපිට අදහස් උමාරු කරගන්න පුළුවන්. ඒ වගේම අපි තාක්ෂණය මේ ව්‍යාපාරයේ ඉහළටම පාවිච්චි කරන්න උත්සාහ ගන්නවා. දැන් උදාහරණයක් හැටියට අපි මේ විදේශගත ශ්‍රී ලාංකික සියලු දෙනාම ලෝකෙ කොහේ හිටියත් ඕස්ට්‍රේලියාවේ හිටියත් නවසීලන්තයේ හිටියත් ඇමරිකාවේ හිටියත් එක්සත් රාජධානියේ හිටියත් යුරෝපයේ වෙන තැනක හිටියත් කැනඩාවේ හිටියත් ඔවුන් හැමදෙනාගේම සම්භවයක් තියෙන ප්‍රදේශයක් තියෙනවානේ. මම දන්නේ මේ අතනක් මාත්මය ඔබ මේ මොන ප්‍රදේශෙද කියලා. නමුත් ඔබේ සම්භවයේ තියෙන තැනක් තියෙන අපේ ගම කියලා අපි හඳුන්වන තැනක්
තියෙනවානේ.
ඒ එතන දැන් අපි උදාහරණයක් හැටියට මේක ප්‍රායෝගිකව ඔබ ජීවිතයට සම්බන්ධ වෙන්න අපි දැනට අදහස් කරගෙන ඉන්න ක්‍රමවේදය මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. ලංකාවේ පනාත් පාලන ආයතන 341ක් තියෙනවා. එතකොට මේ 341 බෙදිලා තියෙනවා ඊට 80%ක්ම ප්‍රාදේශීය සභා, ඒ වගේම නගර සභා සහ මහනගර සභා වශයෙන්. එතකොට අපි මේක සිටියන් ගත කරොත් මේ 341 දැන් අපි කණ්ඩායම් හදාගෙන යනවා දේශෝදය හැටියට මේ 341ම මේ පනාත් පාලන ආයතන උපරිම මට්ටමින් ජනතාවට සේවය කරන තත්ත්වයට පත් කරන්න ජනතාවත් එක්ක ඒ සාකච්ඡා කළා යම්කිසි විදිහක සංධානයක් හදාගන්න. ඒ සඳහා අපි අර ඡායා ප්‍රාදේශීය සභා කියලා, ඒ කියන්නේ ජනතාවගේ නියෝජනයක් තියෙන මණ්ඩලයක් හැදිලා ඒ පත්වෙච්ච නිල ප්‍රාදේශීය සභාවත් එක්ක සුහදව ඔවුන් එක ගනුදෙනු කරනවා. එකක් අයවැය සකස් කිරීමේදී උදාහරණයක් ඇටියෙට ඔවුන්ගේ අයවැය මේ ඒ ප්‍රදේශයේදීන අවශ්‍යතාවලට හරියන විදිහට සකස් කරලා තියනවාද කියන එක. ඒ වගේම දැන් මේ අවුරුද්දේ මුල් භාගයේ තමයි ඒ 50 පාලන මැතිවරණය තිබුණේ කොට්ටාංශ මට්ටමින්. එතකොට පළවෙනි වතාවට ශ්‍රී ලංකා ඉතිහාසයේ අපේ ගමට අපි නියෝජිතේ පත් කළා තියෙනවා. ඒ කියන්නේ පවුල් 200 300 ඒ කියන්නේ 50 පාලන කොට්ටාංශයකට ඒ කොට්ටාකාරදා 800ක් තියෙනවා. එතකොට අපේ ගම නියෝජනය කරන නියෝජිතයා කවුද කියලා දන්නවා. එයා මොන පක්ෂෙන් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔහු වග කියන්න ඕන ඒ ඔහු පත් කළ අරපු ඒ කොට්ටාංශයට. සමහර ඒවා බහු නියෝජිතව ඉන්නවා ආතන එකනේ දෙකකට එකකට වැඩිය තියෙන. එතකොට හැම කෙනාම අපිට එතනින් පටන් ගන්න පුළුවන් ද සක්‍රීය පුරවැසියන් හැටියට අපි දායක වෙනවා මේ ප්‍රදේශයේ තියෙන ගැටලු හඳුනගෙන ඒවා අර පළාත් පාලන ආයතනය හරහා නේද දේශපාලන අධිකාරියන් ගත්තාම පළාත් පාලන ආයතනයේ තමයි ඍජුව පුරවැසියට මැදිහත් වෙන තැන. එතකොට ඒ ප්‍රදේශවල අපි අවශ්‍යතා හඳුන ගන්නවා. එතකොට ඒවා අපි සිතියන් ගත කළා. දැන් ඔබ අපි කියමු උදාහරණයක් හැටියට ගාල්ලේ මේ ඒ ප්‍රාදේශීය සභාවක ඒ ප්‍රදේශේ නම් ඔබේ ගම. ඔබට අපි දැන් මේක හැදුවාම තව මාස දෙකකින් විතර ඒක ක්ලික් කරාම එතන මේ මැප් එකේ ඔබට හරියටම දැනගන්න පුළුවන් ඒ ප්‍රාදේශීය සභාව යටතේ මේ ජනතා ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ, මොනවද තියෙන ප්‍රධාන ප්‍රශ්න. එතකොට ඒවට ඔබේ දැනීමෙන් ඒ වගේම ඔබේ මුදල් වලින් ඒ ඔක්කොම ප්‍රදේශ එනවා. මෙන්න මේවා තමයි මේගොල්ලෝ එකතුලා දැන් කරන්නේ. සමහර වෙලාවට ඒක රජයත් එක්ක එකතුලා කරනවා වෙනවා. පළාත් පාලන ආයතනයත් එක්ක. ඒ වගේ කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන් තමන්ගේ ගම් ප්‍රදේශයේ. ඒකට අපි වෙබ්සයිට් එකක් හදනවා අපේ ගම කියලා. ඒක දේශෝදේ හරහා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට ක්ලික් කරාම ඒගොල්ලන්ම කියනවා ඒ කියන්නේ අපේ තරුණයෝ අපි ඒකට පුහුණු කරනවා. ඒගොල්ලෝ තමන්ගේ ව්‍යාපෘතිය ගැන ඒ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ටූල් එකකින් අප්ඩේට් කරනවා. ඔබට කෙලින්ම ඒ ප්‍රදේශයේ ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඕන මුදල් පරිත්‍යාගයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ නිවාඩුවට ලංකාවට එනවනම් ඔබ ඒ ක්ෂේත්‍රයක විශේෂඥයෙක් නම් අපි කියමු මේ දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ පානීය ජලය පිළිබඳ. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම මේ බැර ලෝහ වලින් අපවිත්‍ර වීම වෙනද තිබුණේ අපිට මේ ශුද්ධ ජීවීන්ගෙන් අපවිත්‍ර වීම. නමුත් දැන් ඉතාම බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ බැර ලෝහ නිසා අපේ සමහර ප්‍රදේශවල වකුගඩු අර නිදන්ගත්ත වකුගඩු රෝගයට ගොදුරු වෙනවා ජනතාව. එතකොට මේ වගේ එකට විසඳුම හොයන්න ඔබ උත්තිකයක් හැටියට මේ කණ්ඩායමත් එක්ක තුලා සහයෝගය දෙන්න පුළුවන් සතියක් දෙකක් ඔවුන් එක්ක ගත කරලා ඒ වගේ. ඉතින් අපි විවෘත කරනවා නොයෙක් මේ මේ වේදිකාවක් විවෘත කරනවා විදේශගත ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ ප්‍රදේශයත් එක්ක සම්බන්ධ වෙන එක මට්ටමක්. අනිත් එක තමයි මෙතනින් උඩට ගියපු ප්‍රවීණයෝ ඉන්නවා විදේශගත වෙලා. ඔවුන් කළමනාකරණ විශේෂඥ වෙන්න පුළුවන්, මුල්‍ය විශේෂඥ වෙන්න පුළුවන්. මේ ආර්ථිකයේ තියෙන යම් යම් මේ අභියෝගවලට අපිට විසඳුම් හොයන්න මේ විද්වත් කණ්ඩායමක වැඩ කරන්න පුළුවන් පිරිසක් වෙන්න පුළුවන්. එතකොට ඔවුන්ගේ බුද්ධිමය දායකත්වය අපිට ගන්න පුළුවන් මේ රටට අපි හදන මේ සැලැස්මට. එතකොට අපි ජනවාරි අග වෙනකොට අපේ මූලික කෙටුම්පත් ජාතික ජනතා ව්‍යාපාරයේ ඒ ශ්‍රී ලංකාවට අඳුල්ලා දෙන නව වැඩපිළිවෙලේ කෙටුම්පත් ඉදිරිපත් කරාම ඔබට පුළුවන් විදේශගත ශ්‍රී ලාංකිකයින්ට පුළුවන් මේ තමන් නිපුණත්වයක් දරන තමන්ගේ විශේෂඥ දැනීම තියෙන ක්ෂේත්‍රවල වලින් ඒකට සහයෝගය ලබලා දෙන්න. ඒ වගේම ඉදිරියේදී සක්‍රියව අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන තැනකට පත් කරන්න මේ මේ අලුත් මහජන නියෝජිතව පත් වෙලා ආවොතින් එතනදී අනිවාර්යයෙන්ම ඍජු මැදිහත් වීමක් කරන්න පුළුවන් ඒ විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින්ට. ඒ නිසා අපි ආරාධනා කරනවා ජනතා ජාතික ජනතා ව්‍යාපාරයත් එක්ක එකතු වෙන්න. ඒක පක්ෂයක් නෙවෙයි, ඒකෙන් අපි ජාතික වැඩපිළිවෙලක් හදනවා. නමුත් අවසානයේ හොඳ පිරිසක් ඒ ව්‍යවස්ථා දායකයට සහ වෙනත් ඒ දේශපාලන අධිකාරීන්ට පත් කළ අරිනත් අපි ගමනක් යනවා. එතනදී අපි ඒ සුදුසු යාන්ත්‍රණයක් ගොඩනගාගෙන ඔවුන් මැතිවරණ ක්‍රියාවලියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
හොඳයි, අතර මම හිතන්නේ තාමත්ම වැදගත් අදහස් රාශියක් අද අපි අතර කියවුණා. විශේෂයෙන්ම මේ අවසානයේට අපි දැන් මේ කාලයේ සනත් වේගන එන නිසා අවසානයේ ප්‍රථම එක වචනයක් කිව යුතුයි. ඔබ සඳහන් කළා මේ අපේ විදේශගත ශ්‍රී ලංකිකයන්ගේ දායකත්වය. ඉතින් උදාහරණයක් හැටියට ගත්තේ ඔබ බැරලෝහ නිසා මේ වකුගඩු පිළිබඳ ප්‍රශ්නය. අතරම අපි නවසිරන්තේ ස්පර් සංවිධානය අපේ මේ සංවිධානයේම අපි දැනටත් ඉදිරිපත් වෙලා මේ මදවැච්චි එලේන දිරුල්ලව සහ හැලඹගස්වැව කියන ගම්මානවල වැහි වතුර එකතු කරලා ටැංකි 28ක් ලීටර 8000 ටැංකි 28ක් දැනටමත් හදලා තියෙනවා. ඉතින් අපි ඒ සක්‍රීය දායකත්වයක් තියෙනවා. මම හිතන්නේ අපිත් ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන් වේවි. ඒකම මම හිතන්නේ ඉතාමත්ම පුළුල් වශයෙන් ඉදිරියේදී අපිට ලංකාවේ වෙන දේශපාලන ක්‍රියාවලියටත් සමාජීය ක්‍රියාවලියටත් මේ හරහා ඉදිරිපත් වෙන්නට බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ අපි දන්නවා මේ පැය මැති තවත් පැය දෙකක් තුනක් අපිට කතා කරන්න අදහස් තියෙනවා. මතනේ අවස්ථාවත් ඉදිරියට ලැබෙවි. ඉතින් ඔබට මේ අවස්ථාවේ ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂවල එකිනෙකාට එන කොටාගෙන එකිනෙකාට දොස් පවරමින් කතා කරනවට වඩා අපේ මව්බිම දියුණු තත්වයකට මීට වඩා දියුණු තත්වයකට ගෙන ඒමට මම හිතන්නේ ඉතාමත්ම වැදගත් අදහස අපිට ඉදිරිපත් කිරීම ගැන අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඉදිරියටත් අප ඔබ සමග මෙවැනි සාකච්ඡා සහ ක්‍රියාත්මක වැඩපිළිවෙල ඔස්සේ එකතු වෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට නවසිරන්ත වාසීන්ට පණිවිඩයක් කියන්න තියෙනවා නම් එම දැන් අවස්ථාවත්
බොහොම ස්තුති මහින්ද. ඇත්තටම මේ අවස්ථාව ලබා දීම ගැන මම ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ එකම පණිවිඩය අපේ නවසිරන්ත ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට අපේ රට තවම සුන්දර රටක්. ගොඩක් අය කියනවා මේ රට බේරගන්න බෑ මේක ඉවරයි. එහෙම නැහැ. අපේ රට ඇත්තටම බේරගන්න පුළුවන්. ඒකට කැප වෙච්ච පරම්පරාව අලුත් පරම්පරාවක් ඉන්නවා. ඉතින් ඔබ සියලු දෙනාම බලාපොරොත්තු නැති කරගන්නට එපා. අපි හැම දිනාටම එකතු වෙලා මේ රට ගොඩ ගන්නට පුළුවන්. ඉතින් ඒකට අපි සියලු දෙනාම එකතු වෙලා දායක වෙමු. ජාතික ජනතා ව්‍යාපාරයේ හැටියට ඒ සඳහා කැප වෙලා ඉන්නවා. ඒ වගේම සර්වෝදි ව්‍යාපාරයේ හැටියට දේශෝදි හැටියට අපි ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ මඟ පෙන්වීම සක්‍රීය දායකත්වය ලබලා දෙනවා. ඒ වගේම ඉදිරියේදීත් අපේ මේ ව්‍යාපාරයට සම්බන්ධ විවිධ ක්ෂේත්‍ර වලින් කටයුතු කරන අයටත් අවශ්‍ය අවස්ථාවලදී මේ විදිහේ සම්මුඛ සාකච්ඡා වලින් ඔබව දැනුවත් කරන්නත් ඔබේ අදහස් විදහස් ලබාගෙන අපි යන ගමන පෝෂණය කරගන්නත් පුළුවන්. ඒ නිසා ඒ තුලින් ලබන්නා වූ 2019 වර්ෂය ශ්‍රී ලංකාවට අපි කියනවා ඒකට දයාන්විත ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම සඳහා අපි සියලු දෙනාම යන ගමන එකතු වන්නට කියලා. ඒ වගේම ඔබ සියලු දෙනාටත් ඒ ලබන්නා වූ 2019 වසර සාමීන් සෞභාග්‍යෙන් පිරේකක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔය ස්තුති. එහෙනම් සුබලුත් අවුරුද්දක් වේවා ඔබට.
එතින් වේවා.
ඉතින් මම හිතනවා මට වගේම ඔබටත් අලුත් නැවුම් හැඟීමක් මේ තුලින් නැති වෙලා ඇති කියලා. අත් වශයෙන්ම මට පුදුලිකෝ මේ දක්වාම හිතලා තිබුණේ මොනවා වුණත් මේ 2025 සමගම මේ ක්‍රමය වෙනස් කළ යුතුයි නේද කියලා. ඒත් දැන් මට හිතෙනවා ඒත් පිටින් යාමට උවත් හැකියාවක් අපිට තිබිය යුතුයි. එය කළ හැකි කියන එක ඉංග්‍රීසියෙන් කියනවා out of the box solution කියලා. ගතානුගතික ක්‍රියාදාමයකට පිටින් විසඳුමකට යා යුතුයි කියන එක. ඉතින් එවැනි නැවුම් හැඟීමක් මේ අවුරුද්ද අවසානයේ අවුරුද්ද අවසාන අන්තිම අපේ ශ්‍රී ලංකා වැඩසටහන තුලින් මට ලැබුණා. මම හිතනවා ඔබටත් ලැබෙයි කියලා. මම කියන්නේ මේ අපි කතා කළා වගේ මේ දේශපාලන පක්ෂ නැති කරලා ඒ වගේ මේ විප්ලවයකට සූදානම් වෙන්නේ කියලා. නමුත් ඒ මහතා කිව්වා වගේ අපි හොඳටම දන්නවා මේ මහතා මේ මුළු ලංකාවේ පුරාම මේ ජනතාවත් සමග මේ පසුගිය අවුරුදු ගානම වැඩ කරලා තියෙනවා. මහතාගේ පියා ඒටි ආචාර්ය ඒටි ආරියරත් මහතා අවුරුදු 60ක් තිස්සේ ඒ වැඩසටහන් වලට සහභාගී වෙලා ජනතාවත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ නිසා සෑහෙන හැඟීමක් අපිට තියෙනවා මේ ක්‍රියාදාමය තුලින් ලංකාව ඉදිරියට ගෙනීමට පුළුවන් කියන එක. මට මතකයි 1958 අවුරුද්දේ මේ සරෝදේ බිහි වුණා කනතුඩුව ගමේ රොඩි වැසියන්ට උපකාර කළා. දැන් අවුරුදු 60කට පස්සේ නැවතත් මුළු ලංකාවටම උපකාර කරන්න අපි මේ හරහා නැවුම් අත්දැකීමක් ඇති කරගනිමින් සිටිනවා. ඉතින් හොඳයි, අපි දැන් අපේ කාලය අවසාන වේගෙන එන නිසා නැවතත් අපි මේ සූදානම අමරදේවයන් සමග සම්බන්ධ වෙන්නට මේ ගීතයත් සමග අද අපි අපේ වැඩසටහන අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒකම මේ වසරේ වැඩසටහනුත් අපි මේ සමගම අවසානයි. ඊළඟ වසරේ ජනවාරි මුල් සතියේ නැවතත් ඔබ සමග එකතු වෙන්නට අපි ඔබ සමග ප්‍රාර්ථනා කරනවා. හොඳයි.
නව වසරේ නව පුරුදු නව සංගීතේ සැනසුම් වලා
නව වසරේ නව පුරුදු නව සංගීතේ සැනසුම් වලා
රස මෙහිරින් යස ඉතුරින් රස වදමින් සුදම් වෙලා සිතුම් විමන දෙලි දල්වා පැතුම් පදම් ලක්දන හට සුදම් වෙලා
මහින
වැටෙන කඳුළු දා බිඳුවෙන් මුතු ඇට මතු වෙන්නයි
දැන් එළඹිලා තියෙන්නේ සමු ගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. දහසක් රාජකාරි මැද්දේ අද සීසර ලංකා වෙනුවෙන් තම වටිනා කාලයේ කැප කළ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආර්යරත්න මෙතිතුමාට නවසීලන්ත ස්ප සංවිධානයේ නවසීලන්ත වාසී ශ්‍රී ලාංකිකයන්ගේ සීසර ලංකා කාර්ය මණ්ඩලයේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. අද සීසර ලංකා නවසීලන්ත ස්ප සංවිධානය වෙනුවෙන් නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. සමු ගැනීමක් කියන්නේ සදාකාලික වෙන්වයාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. ලබන්නා වූ 2019 වර්ෂය සියලු සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යමත් ප්‍රීතිමත් නවවසරක් වේවා කියා මේ ප්‍රාර්ථනාව නවසීලන්ත ස්ප සංවිධානය සමග සීසර ලංකා ගුවන්විදුලි කාර්ය මණ්ඩලය. මම සුජාතා අත්තනායක ඔබට සුබ රාත්‍රියක්.
වැටෙන කඳුළු දා බිඳුවෙන් මුතු ඇට මතු වෙන්නයි
ලබන අලුත් වසර යවක තුරදක තලසන්නයි
නව වසරේ නව හිඳුදේ නව සඳුදේ කැලුම් බලා
නව වසරේ
රස මිහිරින් යස ඉතුරින් රස වදමින් උදම් වෙලා සිතුම් විමන එලි දල්වා පැතුම් පතම ලක් දන හත
උදම් වෙලා උදම් වෙලා උදම්